ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
එමනම් දැන් අපේ සූදානම සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම ආරම්භ කරන්නට මේ 2021 මේ නව වසර සඳහා මේ විශේෂාංගයෙන් ඔබ අපි හමු වෙන පළවෙනි අවස්ථාව. ඉතින් අපි වසර 8ක් තිස්සේ දැන් මේ වෙනකොට මේ විශේෂාංගය තුළින් හැම සඳුදම ඔබට ශ්‍රී ලංකාවේ අලුත් තොරතුරු යාවත් කාලීන කරමින් සිටිනවා වසර 2013 සිට. ඉතින් නොනවත්වාම මේ විශේෂාංගය ඔබ වෙනුවෙන් ගෙනෙනවා හැම සතියකම සඳුදා දවසේ. අපිත් එක්ක අලුතෙන් එකතු වෙන මේ වසරේ අපිට එකතු වෙන අලුත් ශ්‍රාවකයන්ට අපි යලිත්වතාවක් මතක් කරනවා. ශ්‍රී ලංකාවේ තොරතුරු යාවත් කාලීන කිරීම, එසේත් නොමැතිනම් ඒ තොරතුරු සමාලෝචනයට ලක් කිරීම සිදුවන්නේ හැම සතියේම අපේ සඳුදා වැඩසටහනෙන්. ඉතින් සුපුරුදු පරිදි මේ අලුත් අවුරුද්දෙත් මේ විශේෂාංගයට අපිත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන් දැන් ශ්‍රී ලංකාවේ සිට සූදානම් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, අපට සුබම සුබෝදෑසනක්. ඒ වගේම මේ උදා වුණු 2021 නව වසර සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන සුබ නව වසරක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපේ වැඩසටහනට අපි ඔබව එකතු කරගන්නවා අද දවසේ.
අයිබුවන්, අලුත් නව වසර හැමෝටම වාසනාවන්ත නව වසරක් වේවා කියලා අපිට ශ්‍රී ලංකාවෙන් ඉඳලා ප්‍රාර්ථනා කරනවා දිලුක්ෂි.
හොඳයි මනෝජ්, දැන් අලුත් අවුරුදු උදා වෙනවත් එක්කම වගේ ශ්‍රී ලංකාවෙන් අපි දැක්කා මේ යම් නියම ව්‍යාපෘතියක් ආරම්භ වෙනවා සංචාරකයන් ශ්‍රී ලංකාවට නැවත ගෙන්වා ගැනීම උදෙසා. අපි දැක්කා මේ යුක්‍රේන ජාතිකයන් පිරිසක් පැමිණියා, සංචාරකයන් පිරිසක් පැමිණියා. හැබැයි මේ වෙනකොට වාර්තා වෙනවා ඔවුන්ගෙන් යම් ප්‍රමාණයකට කොවිඩ් ආසාදනය වෙලා තියෙනවායි කියලා. ඒත් එක්කම ඉදිරියේදී තවත් මේ ආකාරයෙන් සංචාරකයන් පිරිස් රැගෙන ගුවන් යානා ශ්‍රී ලංකාවට සමීප වෙන්නේ නියමිතයි. මේ යුක්‍රේන ජාතිකයන්ට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මේ පිළිබඳව යම් මතභේදාත්මක වාතාවරණයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා. යම් යම් පුද්ගලයන් විවිධ අදහස් ප්‍රකාශ කිරීමත් අපි දකිනවා. අපි කැමැති මේ සංචාරක ව්‍යාපෘති නැවත ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම හා සම්බන්ධව වන රජයේ වැඩපිළිවෙල, ඒ සඳහා තියෙන සූදානම, කාගේ අනුදැනුම අධීක්ෂණයටද මේවා සිද්ධවන්නේ, ඉදිරි වැඩසටහන් කොහොමද කියන කාරණාවත් මුලින්ම සාකච්ඡා කරන්න අද වැඩසටහනේ.
ඔව්, මේ ව්‍යාප්ත වන්න පටන් ගත්තු කොවිඩ් තත්ත්වයත් එක්ක ගුවන්තොටුපළ වසා දැමීමෙන් පස්සේ ලංකාවේ සංචාර කර්මාන්තය ආශ්‍රිතව ජීවත් වන 125ක පමණ ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳව සලකා බලලා ලංකාවට ප්‍රධාන වශයෙන් ආදායම් උපයන මාධ්‍යයක් විදිහට, මාර්ගයක් විදිහට සංචාර කර්මාන්ත නැවත පණගන්වන්න කලින් කොයි ආකාරයෙන්ද නැවතත් ගුවන්තොටුපළ විවෘත කරන්නේ, රට විවෘත කරන්නේ කියන කාරණය සඳහා නියම ව්‍යාපෘතියක් දියත් කිරීමේ අදහසින් තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කරේ. කොහොමනත් මේ ජනවාරි 21 වෙනිදායින් පස්සේ සාමාන්‍ය පරිදි සංචාර කර්මාන්තය ආරම්භ කිරීමට සැලසුම් කරලා තියෙනවා කියලා ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේ ජනරල් ජී චන්ද්‍රසිරි මහත්මය සඳහන් කළා. ඒ අනුව මේ නියම ව්‍යාපෘති මාසයක විතර කාලයක් ක්‍රියාත්මක කරලා මේ කාලය තුළ සංචාරකයන් දහසක් විතර ලංකාවට ගෙන්නලා මේ ක්‍රියාත්මක කරන නියම ව්‍යාපෘතිය ප්‍රතිඵලත් එක්ක ජනවාරි අගවෙද්දී සංචාර කර්මාන්තය ආයමත් සාමාන්‍ය පරිදි ආරම්භ කරනවා කියලා තමයි සභාපතිවරයා සඳහන් කරේ. විශේෂ අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා, ප්‍රසන්න රත්නගේ අමාත්‍යවරයා සඳහන් කළේ කටයුත්තමයි ජනවාරි අන්තිම විතර වෙනකොට ගුවන්තොටුපළයි රටයි සංචාරකයන්ට නිල වශයෙන් විවෘත කරන්න කටයුතු සූදානම් කරනවා. ඒ දිනය ඉතා ඉක්මනින් කඩිනමින් ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. දැන් ඔබත් වගේ මුලින්ම රුසියානු සංචාරකයන් කණ්ඩායමක් ලංකාවට බලාපොරොත්තු වෙන්න හිටියා. බ්‍රිතාන්‍යයේ පැතිරිලා තියෙන නව කොවිඩ් කාණ්ඩය හේතු කොටගෙන ඔවුන්ගේ පැමිණීම මේ මොහොතේ වළක්වලා ඊට පස්සේ දින කිහිපයකට පස්සේ යුක්‍රේනයෙන් ලංකාවට පැමිණෙන්න ඉන්න පිරිස ලංකාවට අරගෙන ආවා. දැන් කණ්ඩායම් කිහිපයකට පස්සේ යුක්‍රේන ජාතිකයින් ශ්‍රී ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ඔවුන්ගේ පළවෙනි කණ්ඩායමේ 3 දෙනෙකුට කොරෝනා ආසාදිත බව හඳුනාගත්තා. ඊට පස්සේ එදාම හවස වෙද්දී තවත් 3 දෙනෙක් ආසාදිතයන් කියලා හඳුනාගත්තා. ඒ අනුව ඒ පැමිණි කණ්ඩායමේ 6 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බව හඳුනාගෙන තිබුණා. නමුත් වක්කිවිතු අංශ සඳහන් කරේ මේ එන අයට කොවිඩ් තියෙන්න පුළුවන් කියලා පූර්ව සූදානමක හිටියා. ඒ අනුව පැමිණෙන කණ්ඩායම් ලංකාවේ කිසිම පුද්ගලයෙක් සමග සමීප නොවන විදිහට, ගැටෙන්නේ නැති විදිහට ඔවුන්ව සංචාරය යොදවන්න සූදානමක් තිබුණා. එහෙම ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක බලාපොරොත්තු වෙච්ච අපේක්ෂා කරපු තත්ත්වයක් කියලා සඳහන් කළා. ඉතින් ඔවුන්ට යම් ආකාරයකින් ප්‍රතිකාර කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. සෙසු කණ්ඩායම ලංකාවේ දකුණු පළාත කේන්ද්‍ර කරගෙන සංචාර කර්මාන්තයේ නිරත වෙනවා අපි දැක්කා. කොහොම වුණත් මේ නියම ව්‍යාපෘතිය දිසිපරිදි ක්‍රියාත්මක වෙමින් ඒකේ අත්‍යවශ්‍ය කාරණා හඳුනා ගැනීම උවමනාවකුත් තියෙනවා කියලා සඳහන් වෙද්දිම අපි දැක්කා මේ පැමිණි සංචාර කණ්ඩායම යාල ප්‍රදේශයේ සංචාරක නිරත වෙලා තියෙනවා. මේ සඳහා සංචාරක ජීප් රථ රියදුරන් කීප දෙනෙක් පෙරේද දිනේ නිරෝධායනයට ලක් කරා. නමුත් ඔවුන්ට නිසි පරිදි ඔවුන්ව දැනුවත් කිරීමක් සිද්ධ කරලා නැහැ කියලා තමයි දැනුම් දීලා තිබුණේ. කොමුණත් මේ ප්‍රදේශයේ නියෝජනය කරන 30 ප්‍රදේශයේ 30 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සමාන් කරලා තිබුණා. මේ විදේශ සංචාරකයන් යාල සංචාරය කරනවා කියලා කිසිදු බලධාරියෙක් තමන්ට කිව්වේ නැහැ කියලා. ජීප් රථ රියදුරන් නිරෝධායන ටක් කරන්න ඕන කියලා කලින් සමාන් කරලා තිබුණේ නැහැ කියලා සමාන් කරලා තිබුණා. කොමුණත් සංචාරක අමාත්‍යාංශයේ ලේකම්බරයයි ප්‍රතිචාර දක්වමින් කියලා තිබුණේ මේ යුක්‍රේන ජාතිකයන් එක්ක සම්බන්ධ වෙන සියලු පාර්ශව නිරෝධායනයට ලක් කර යුතුයි කියලා කල් තියලා තීරණය කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කරලා තිබුණා. ඒත් මේ සංචාරකයන් එක්ක කටයුතු කරන ශ්‍රී ලාංකිකයින්ට මේ සම්බන්ධයෙන් කල්ැතුව බලධාරීන් උපදෙස් ලබා නොදීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරනවා කියලා සංචාරක අමාත්‍යාංශයේ ලේකම්බරය කියලා තිබුණා. එමනම් මෙතන අපිට පේන්න තියෙනවා නිසි පරිදි අදාළ අංශ දැනුවත් කිරීමක් සිද්ධ වෙලා නැහැ කියලා. ඉතින් යම් යම් අඩුපාඩු තිබුණත් මම හිතන්නේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත බොහෝ දෙනෙක් සතුටටපත් වෙනවා. නැවතත් නියම ව්‍යාපෘති හරහා හරි සංචාරක කර්මාන්තේ පණ ගන්න උත්සාහ කිරීම තියෙන කාරණය ලෝක ඇතැම් රටවල් විවිධ රටවලට සංචාරක ගමනාන්තයක් විදිහට තමන්ගේ රට විවෘත කරලා තියෙනවා. ඒ අවස්ථාවේ ශ්‍රී ලංකාවත් ඒ උත්සාහය වෙනුවෙන් තමයි මේ කටයුතු කරමින් ඉන්නේ.
හොඳයි, මේ සම්බන්ධයෙන් අදහස් කීපයකුත් යොමු වෙනවා අපි දැක්කා. ඉතින් මේ අදහස් කීපයත් මම ඔබ වෙත ඉදිරිපත් කරන්න සූදානම් විවිධ පාර්ශවවලින්. තිසමහරාමේ ස්වාධීන සෆාරි ජීප් රථ සංගමේ සභාපති PD කීර්ති මහතාගයි මේ අදහස් එකතුව.
ප්‍රදේශයේ රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරයෙක් විසින් මේක මෙහෙවන්න ගත්තා. ඔහු ස්වාධීන ජීප් රථ සංගමේ සභාපතිවරයා වශයෙන් ඉදිරිපත් වෙලා මේ සියලු කටයුතු ඔහු භාරයට අරගෙන ඔහුගේ රජ මිතුරන්ට මේක ලබා දුන්නා. මේක කිසිම නියාමනයක් නැතුව යාලුවන උද්‍යානයට මේ සංචාරයන් අරගෙන ගියා. සංචාරකයන්ට කිසිම මුවාවරණයක් තිබුණේ නැහැ. අපේ රියදුරන්ටත් සෞඛ්‍ය අංශවලින් දැනුවත් කිරීමක් කරලා තිබුණ නැති නිසා අන්තිමට මොකද වුණේ, අපගේ රියදුරන් සහ ජීප් රථ දැඩි අසරණතාවයකට පත් වෙලා තියෙනවා.
දැන් මෙහෙම බලන් ගියා, මේක හරි නියාමනයක් සිද්ධ වෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් තියෙනවාකට අපිට පෙනී යනවා. ඒ හා සමානම වගේ අදහසක් ඉදිරිපත් කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා. දැන් මේ කොරන්ටීන් වෙනවා, එහෙමත් නැත්නම් නිරෝධායනයට ලක් වෙනවා කියලා කියන කාල සීමාව තුළදීත් මේ සංචාරකයෝ විවිධ ස්ථානවල සැරිසරනවා. මේක යම් කිසි නියාමනයකට විධිමත් ක්‍රමෝපායකට යටත් විය යුතුයි කියලා තමයි හර්ෂද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අදහස වෙලා තියෙන්නේ.
දවස් 14ක් ඉන්න ඕනේ හැමෝම නිරෝධායනය. හැබැයි මේ කට්ටිය ඉන්නේ දවස් 7යි. හැබැයි ඒ දවස් 7ේ ඒගොල්ලෝ බීච් එකට යනවා. ඒගොල්ලෝ තැන් තැන් වල යනවා. නැවත ජීවනෝපාය ශක්තිමත් කරන්න ටුවරිස්ට් බෝඩ් එකෙන් හදලා තිබිච්ච ඒ තාක්ෂණික වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ගුලි කරලා කුණු බක්කීර විසි කරලා මේ විදියට වැඩ කරනවා නම් එහෙමනම් ඉතින් බලාපොරොත්තු වෙන ඉලක්කවලට යන්න බෑ. කරුණා කරලා රජය විසින් සම්මත කරලා තියෙන ක්‍රමවේදයට අනුව මේ සංචාරකයෝ ලංකාවට ගේන්න බැරි නම් ගේන්න එපා. මොකද ෆ්ලයිට් 12ක් එනවා මේ කට්ටියගෙන්. මේ ෆ්ලයිට් 12න් තාම ෆ්ලයිට් 3යි අවිල්ල තියෙන්නේ. තව ෆ්ලයිට් 9ක් එන්න තියෙනවා. කරුණා කරලා ඊළඟ ෆ්ලයිට් 9වත් ශ්‍රී ලංකා ටුවරිසම් එකේ සම්මත කරලා තියෙන ක්‍රමවේදයට ගේන්න කියලා, එහෙම නැත්නම් ගේන්න එපා කියලා අපි රජයට කියනවා.
දැන් මේ ක්‍රමවේදය හරිහැටියට ක්‍රියාත්මක නොවුනොත් සිද්ධ වෙන්නේ පොකුරු බිහිවීම යම් යම් ස්ථානවලින්. අපි දන්නවා දැනටමත් අපේ මව්බිම ශ්‍රී ලංකාවෙන් විවිධ පොකුරු කොරෝනා පොකුරු බිහිවීම හේතුවෙන් මේ ව්‍යාප්ත වෙමින් යන ශීඝ්‍රතාව ප්‍රබලතාව සම්බන්ධව. දැන් මේ ආකාරයෙන් මේ වගේ තත්ත්වයක් රට තුළ තියෙද්දි හදිසියේම මේ විදිහට සංචාරකයෝ ගේන්න ඕනිද කියලා ප්‍රශ්න කරනවා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස.
මේ වෙලාවේදී අපි එතරම් අවධානමක් දරාගෙන යුක්‍රේන සංචාරකයන් ගෙන්වා ගත යුතුද? සංචාරක ව්‍යාපාරේ ගොඩ ගන්න තියෙන ක්‍රමවේදය මේකද? මොකද යුක්‍රේනය කියලා කියන්නේ අධි අවදානම් රටක්. මේ වන විට යුක්‍රේනයේ 111%කට වඩා වැඩි ප්‍රමාණයක් ආසාදිතයන් බවට වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය සම්බන්ධව කතා බහ කරද්දි මනෝජ් අපි දැක්කා අලුත් අවුරුද්දේ, ඒ කියන්නේ ජනවාරි මාසයේ පළවෙනිදා සිට යුද හමුදාවට මේ කටයුතු සම්පූර්ණ වශයෙන්ම බාර දුන්නා දිස්ත්‍රික් වශයෙන් වෙන වෙනම. දැන් මේ ක්‍රියාදාමය සිදු කරන්නට හේතුව මොකක්ද? කොහොමද මේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ? කවුද මේ සම්බන්ධව තීන්දුව තීරණ අරන් තියෙන්නේ? අපි කැමැති දැනගන්න තොරතුරු.
ඔව්, යුද හමුදාපතිවරයා එමන්දටම් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානීවරයා විදිහට ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපතිවරයා ඔහුගේ නිර්දේශත් එක්ක ජනාධිපති ලේකම් කාර්යාලය පළවෙනි ඉඳලා බලපෑම් නිධියට ඔබව සඳහන් කරපු පත්වීම් ලබා දීලා තියෙනවා. ඒ හින්දා මේ COVID-19 පාලන කටයුතු සම්බන්ධීකරණය කිරීමේ කටයුත්ත සියලු පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන විදිහට යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් විදිහට පත් කරලා තියෙනවා. කොවිඩ් නිසා සාමාන්‍ය කටයුතු වලට යම් බලපෑමක් ඇති වෙනවා නම් ඒක අවම කරන එක, මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ඍජුව සම්බන්ධ වන රෝග ව්‍යාප්තිය පාලනය කරන එක, නිරෝධායන කටයුතු කරන එක, ඊට අවශ්‍ය ප්‍රවාහන පාසුකම්, හදිසි අවශ්‍යතා හරි වෙන යම් කාරණා හරි තියෙනවා නම් ඒ සඳහා ජනාධිපති කාර්යාලය, ආර්ථික පුනර්ජීවන හා දිළිඳුකම තුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය වෙන්න පුළුවන්, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, මේ ආයතන සම්බන්ධීකරණය කිරීමේ කටයුතු ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ වගකීම මේ නිලධාරීන් 25 දෙනාට පවරලා තියෙනවා. ඒ අනුව ඔවුන් තමයි දැන් මේ සම්බන්ධීකරණය සිද්ධ කරන්නේ. දිගින් දිගටම විවිධ පාර්ශ්ව දිස්ත්‍රික් වශයෙන් ඉල්ලීම් කරනවා. ඒවට හැමතැනටම එකවර ඉඩ ලබා දෙන උදාහරණයක් විදිහට පාසල් පටන් ගන්න 11 වෙනිදා මුළු ලංකාවේම ක්‍රියාත්මක වෙන්නේ බස්නාහිර පළාතේ හැර තමයි සූදානම් වෙන්නේ. උපකාරක පන්ති ක්‍රියාත්මක කිරීමේ මාර්ගෝපදේශ සකස් කරමින් ඉන්නවා. ඉතින් මේවා එක එක දිස්ත්‍රික්කයේ රෝග ව්‍යාප්තියත් එක්ක බලපාන්නේ කොහොමද, ඒ සඳහා නියම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හෝ දිස්ත්‍රික්කයේ අවදානම සොයා බලලා ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් සම්බන්ධීකරණ කටයුතු තමයි මේ හමුදා නිලධාරීන්ට පැවරලා තියෙන්නේ. ඉදිරියේ විවිධ ක්ෂේත්‍ර සඳහා යම් සහන ඒ ක්ෂේත්‍ර නැවත ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාමාර්ග ආරම්භ කරද්දී ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු තමයි මේ හමුදා නිලධාරීන්ට යනුව පවරලා තියෙන්නේ. දැන් ජනවාරි පළවෙනිදා ඉඳලා සිනමා ශාලා සඳහා ප්‍රේක්ෂකයන්ට පැමිණීමේ අවස්ථාව දැන් උදා කරලා තියෙනවා. ඉතින් බැලුවට පස්සේ ලංකාවේ රෝගීන් වාර්තා විව දැන් දවසකට 500ක විතර මට්ටමේ තියෙනවා. නමුත් සෞඛ්‍යංශ සඳහන් කරන්නේ මේ අවදානම් මට්ටම 3 කියන එක ඇතුලේ මේවා නැවත ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා කියලා පදනම් මතයි සිනමා ශාලාත් නැවත විවෘත කරලා තියෙන්නේ. ක්ෂේත්‍රයේ නිරත වෙන අයගේ ආර්ථික තත්ත්වයත්, කොරෝනා ව්‍යාප්තියත් මේ සියලු කාරණා සැලකිල්ලට බලලා.
දැන් තවත් කාරණාවක් සම්බන්ධව අපිට අවධානය යොමු කරන්න පුළුවන්. දිගින් දිගටම දැන් සති කිහිපයක් තිස්සේ මේ සම්බන්ධව යම් ආන්දෝලනාත්මක කතාබහ තවදුරටත් ඇසෙන නිසා, ඒ තමයි COVID-19 ආසාදනය වෙලා මියගිය මුස්ලිම් සම්භවයක් සහිත පුද්ගලයින්ගේ, මුස්ලිම්වරුන්ගේ මලසිරුරු භූමදානය කරනවද ආදාහනය කරනවද කියන කාරණාව සම්බන්ධයෙන් තියෙන මේ මතභේදාත්මක තත්වය. ඒ සඳහා යම් කමිටුවකුත් පත් කළා, තොරතුරු විමර්ශනය කළා, අවසන් තීන්දුවක් රජයට බාර දෙන්නටත් නියමිත වෙලා තිබුණා. දැන් තවදුරටත් මේ සම්බන්ධව මතභේදාත්මක සාකච්ඡා අදහස් ප්‍රකාශ කිරීම ඇහෙන හින්දා මනෝජ් අපි දැනගන්න කැමති, අර විමර්ශන කමිටුවේ අවසන් තීරණයට මොකද වුනේ? ඒක දැන් නිසි ස්ථානවලට ගිහිල්ලා තියෙනවද? මේ සම්බන්ධව රජය යම් තීරණයක් ගන්න ඉන්නවද? මොකක්ද ඒ සම්බන්ධව අපිට හෙන තොරතුරු ශ්‍රී ලංකාවෙන් මේ වෙනකොට?
මේ කොරෝනා වෛරසය ආසාදනය වෙලා මේ යන අයගේ මෘතදේහ භූමදාන කරනවාද ආදාහන කරනවාද කියන කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන්න විද්වත් කමිටුව කටයුතු කරමින් හිටියා. ඊට සමාජිකයෝ 9 දෙනෙක් ඇතුළත් වෙලා තිබුණා. ඔවුන්ගේ නිර්දේශත් එක්ක මේ කොරෝනා ආසාදිත මලසිරුරු භූමදානය නොකළ යුතුයි කියලා කලින් විද්වත් කමිටුවේ මතයක් තිබුණා. නමුත් නව කමිටුව ක්‍රියාත්මක වෙලා අලුතෙන් පත් කරපු මේ විද්වත් කමිටුව මොනවද ගන්න තීරණ, ඒ මත කටයුතු කරන්න සූදානම් කියලා හැමෝම බලාපොරොත්තු වෙන්න ඉන්නවා. අධිකරණ අමාත්‍යවරයාත් අපි දැක්කා ඒ සම්බන්ධයෙන් ඒ තීරණයට එහා යන්නේ නැහැ කියලා සඳහන් කරලා තිබුණා. කොහොමනත් මේ සම්බන්ධයෙන් වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කණ්ඩායම් කිහිපයක්කුත් අදහස් දක්වලා තිබුණා. ඒකට සම්බන්ධ එක පාර්ශ්වයක් තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය. ඔවුන් කියලා තිබුණා මේ කොරෝනා ඇදිලා මිය යන අයගේ මෘතදේහ ලංකාවේ භූමදාන කිරීමෙන් ගැටලුවක් මතුවෙන්නේ නැහැ කියලා. තමන්ගේ සංගමය විශේෂඥ විශ්ලේෂණයක් සිද්ධ කරලා තියෙනවා. ඒවත් එක්ක බැලුවට පස්සේ භූමදාන කරාට පස්සේ සෞඛ්‍යමය ගැටලුවක් මතුවෙන්නේ නැහැ කියලා හෙළි වෙලා තියෙනවා. ඒ හින්දා තමන්ගේ මතය ඉතා ඉක්මනින් වක්‍යවතු පාර්ශ්වයන් වෙත තමන් දැනුම් දෙනවා. ඒ ගැන ඉදිරියේදී මාධ්‍ය හමුවක් කියලා කරුණු සඳහන් කරනවා කියලා ඔවුන් සඳහන් කරලා තිබුණා. අර මේ මියනායගේ මෘතදේහ භූමදාන කරාට පස්සේ ඒ හරහා මේ දේහ මගින් වෛරසය ජලයට මිශ්‍ර වෙලා බෝ වෙනවා කියන කාරණය සම්බන්ධයෙන් එහෙම බෝ වෙන්න බෑ කියලා, එහෙම බෝ වීමේ හැකියාවක් නෑ කියලා ලංකාවේ ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයක් පහුගිය දවසේ ප්‍රකාශයක් සිද්ධ කරා. සංගමේ සභාපතිවරයා විදිහට, ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපතිවරයා විදිහට නිහල් අබේසිංහ විශේෂඥ වෛද්‍යවරයා මේ පිළිබඳව අදහස් දක්වමින් නොක්‍රිය වෛරස් සම්බන්ධ විද්‍යාඥයනුත් ඒ බව තහවුරු කරලා තියෙනවා කියලා. ඒ අතර තමයි දැනට ක්‍රියාත්මක තත්ත්වය පිළිබඳවත් ඇතැම් වෙලාවට මතභේද පළ වුණේ. එහෙමනම් දැන් අපිට බැරිද භූමදාන කරන්න, ආදාහනයම විතරයිද කරන්න කියලා. ඒකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණාල්වරයා මැදිහත් වෙලා තිබුණා. ඔහු සඳහන් කරලා තිබුණා දැනට ක්‍රියාත්මක කරන ක්‍රමවේදයේ කිසි වෙනසක් නැහැ. මේ මොහොතේ මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කිරීම අනිවාර්යෙන් සිද්ධ විය යුතුයි කියලා මහර බන්ධනාගාරයේ නඩුව වත්තලා අධිකරණයේදී කැඳවපු අවස්ථාවේ රජයේ ස්ථාවරයේ ප්‍රකාශයට පත් කරමින් එතුමත් එහෙම කියලා තිබුණා. අපි දැක්කද ඊයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් ඒ පිළිබඳව අදහස් දක්වලා තිබුණා. ඔහු කියලා ඕම් කියලා තිබුණේ මේ මිය යන අයගේ සිරුරු භූමදාන කළ යුතුයි කියලා අවසාන තීරණය ගන්නවා නම් ඒක විශේෂඥයින්ගේ සාමූහික තීරණයකට අනුව ගන්න ඕන එකක්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් කරහා තීරණයක් අරගෙන ඒ තීරණය දැනුම් දෙන්නත් සූදානම් කියලා දන්වලා තිබුණා. විවිධ පාර්ශ්ව විවිධ අදහස් ඉදිරිපත් කරද්දී තමයි රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියලා තිබුණේ මේක විශේෂඥ කමිටුවක් කරහා ගන්න ඕන තීරණයක් කියලා. ඉතින් තාමත් මෙහි අවසන් තීරණයකට ඇවිල්ලා නැහැ. විවිධ පාර්ශ්ව අදහස් පළ කරනවා. මේ සියලු තීරණ ඉදිරියේදී සාකච්ඡා කරලා විශේෂයෙන්ම බස්තර මුලින් කිව්වාගේ මුස්ලිම් සමාජයෙන් එල්ලවෙන පීඩනය සහ ඔවුන්ගේ ඉල්ලීම සලකා බරලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශත් පිළිබඳව අධ්‍යයනයක් කරලා විශේෂඥ කමිටුවේ අවසන් තීරණයක් එක්ක ඉදිරියේදී මේ පිළිබඳව ලංකාවේ තීරණය නැවත වෙනස් කරනවාද, පීඨලා ඉන්න ස්ථාවරයම කටයුතු කරනවාද කියන තීරණය දැනගන්න පුළුවන්කමක් ලැබේවි.
දේශපාලන ශාස්ත්‍රය පැත්තෙන් ගත්තාම මත දෙකක් තියෙනවා. විපක්ෂය විදිහට සමගි ජන බලවේගය කියන්නේ මේ මෘතදේහ භූමදානය කරන්නට ඉඩ සලසා දීමේ කිසිදු වරදක් නැහැ කියලා. මේ සම්බන්ධවන වෛද්‍ය නිර්දේශ, ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පිළිබඳව සලකා බැලුවාම මුස්ලිම් වරුන්ට මේ සඳහා යම් අයිතියක් තියෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ. සමගි ජන බලවේගයේ පාර්ශ්වයේ නියෝජනය කරමින් කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාය සම්බන්ධව අදහස් පළ කරලා තිබුණා.
රටේ ඉන්න ජනතාව තුළ භීතිය ඇති කරමින් දේශපාලන වශයෙන් වාසි ලබා ගන්න මේ රජය කටයුතු කරනවා කියන එක තමයි මේ පිළිබඳව අධීක්ෂණය සහ අධ්‍යයනය කරන පුද්ගලයා හැටියට අපිට පේන්න දකින්න තියෙන්නේ. මේකත් එක්ක යම් ආකාරයේ ජාතීන් අතර ගැටුමක් ඇති වුණොත් එහෙමනම් ඒකේ ප්‍රයෝජනය ගන්න වෙන කවුරුත් නෙමේ රජය කියන එක ඉතාමත් පැහැදිලි.
අපි දකින දේශපාලකයන් මේ සම්බන්ධයෙන් යම් ආකාරයකට ගැඹුරින් අදහස් ප්‍රකාශ කිරීමක් සිද්ධ කරනවා යම් යම් නිර්ණායක පදනම් කරගෙන. ඒට ප්‍රතිචාර විදිහට රාජ්‍ය අමාත්‍ය රජ පාර්ශවෙන් රාජ්‍ය අමාත්‍ය විදුරු වික්‍රමනායක අදහස් පළ කිරීමක් කළ තිබුණා. දේශපාලඥයෝ මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ නොකර ඒ සඳහා අදාළ සෞඛ්‍ය පාර්ශ්වවලට මේ සම්බන්ධයෙන් මැදිහත් වීමේ ඉඩක් දෙනවා නම් වඩා හොඳයි කියලා.
මේක දේශපාලන කෝණවලින් බලන්නවත්, රාජ්‍ය නොවන සංවිධාන වලට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්නවත්, එහෙමත් නැත්නම් ආගමික කෝණවලින් බලන්නවත් නෙමෙයි තියෙන්නේ. මේක අපේ රටේ බරපතල ප්‍රශ්නයක් වෙලාද. ඒ හින්දා ඉතාමත්ම ගෞරවයෙන් අපි ඉල්ලන්නේ මේ දේශපාලඥයන්ගේ කරුණා කළා දන්න දේවල් ගැන විතරක් කතා කරන්න.
මේ අමාත්‍ය චමල් රාජපක්ෂගේ අදහස
රටට එක නීතිය. එහෙමනම් ඉතින් නීතිය කාටත් පොදු වෙනවා. කෙනෙකුට එක විදියක්, තව කෙනෙකුට එක විදියක් කරන්න බෑ. අසංගත රෝගයක් ආවම සම්පූර්ණයෙන්ම බලසලා තියෙන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට. ඒතකොට ඒ අය සාකච්ඡා කරලා ගන්න තියෙන්නේ. ඒවට අවනත උනොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේවා පාලනය කරගන්න.
තවත් ආන්දෝලනාත්මක කතාවක් තමයි තවමත් සාකච්ඡා මට්ටමේ පවතින පළත් සභා ඡන්දය තියෙනවාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන්. ඇතැම් පාර්ශ්ව මේට විරුද්ධයි, ඇතැම් පාර්ශ්ව මේ පැවැත්විය යුතුයි කියන මතයේ සිටිනවා. රජයේ ස්ථාවරය මේ විරුද්ධ පාර්ශ්ව සහ මේට එකඟතාව පළ කරන පාර්ශ්ව මොනවද කියලත් අපි දැනගන්න කැමතියි මේ වෙනකොට.
ඔව්, දැන් මේ සම්බන්ධයෙන් වන පත්‍රිකාව, කැබිනට් පත්‍රිකාව විෂය භාර අමාත්‍යවරයා ජනක බණ්ඩාර පෙන්නකෝන් නැමැතිවරයා මීට සති කිහිපයක කලින් කැබිනට් පාලට ඉදිරිපත් කරලා තිබුණා. ඒදී තීරණ වෙලා තිබුණේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කරලා පළාත් සභාව තවදුරටත් තියෙනවද නැද්ද කියන එක සාකච්ඡා කරන්න ඕන කියන කාරණය. කැබිනට් එක නියෝජනය කරන අමාත්‍යවරු ඊට කලිනුත් තමන්ගේ මත ප්‍රකාශ කරලා තිබුණේ එක කණ්ඩායමක් පළාත් සභාව අවශ්‍යයි සහ තව කණ්ඩායමක් අවශ්‍ය නැහැ කියන කාරණය. ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය ඇතුළු විවිධ පාර්ශ්ව මාධ්‍ය හමු පවත්වමින් ජනතාවට කරුණු කියමින් රට දැනුවත් කරමින් හිටියා. තවදුරටත් පළාත් සභා අපි ක්‍රියාත්මක කළ යුතුද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් එහිදී බොහෝ දෙනෙකුගේ අදහස් වුණේ පළාත් සභා තියන්න එපා කියන එක. ඉතින් මේක මේ පක්ෂනායක රැස්වීමේදී මෙවර අවධානයට ලක් කරලා තිබුණා. විශේෂයෙන් පවිත්‍ර වන්‍යාරාජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරු එස් එම් චන්ද්‍රසේන අමාත්‍යවරයා, රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා, ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙවැනි කණ්ඩායම් දිගින් දිගටම පළාත් සභා තියලා ඒ සඳහා නියෝජිතයින් පත් කිරීමේ අවශ්‍යතාවය මතු කරලා තිබුණා. එතන සාකච්ඡාවල තිබුණු ප්‍රධාන කාරණයක් තමයි පොහොට්ටු එමන්දකම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බලයට පත් කරන්න ප්‍රාදේශීය දේශපාලනඥයින් ලොකු සහයෝගයක් ලබා දුන්නා. පළාත් පාලනායකවරු නියෝජිතයින් වගේම පළාත් සභාවල නියෝජිතයනුත් ඒ සහයෝගය සක්‍රියව ලබා දුන්නා. ඒ හින්දා ඔවුන්ට පළාත් සභා තියලා සභිකයින් පත් කරලා ඒ කටයුතු ඉවර කරන්න ඕනේ කියලා. නමුත් කැබිනට් මණ්ඩලයේ තවත් අය තමන්ගේ විරෝධය සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තිබුණා. විශේෂයෙන් දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා ඔව් කියලා තිබුණා අපි අලුත් ව්‍යවස්ථාවක් හදනවා නම් පළාත් සභාවල බලතල ගැන ආයෙමත් හිතා බලන එක හොඳයි. ඒ හින්දා පළාත් සභා දැන් තියෙන එක තරම් සුදුසු දෙයක් නෙවෙයි කියලා විමල් විරාජ ඇමතිවරයාත් කියලා තිබුණා. මේ වෙලාවේ පළාත් සභා ඡන්දේ තියෙන එක හොඳ නෑ. කොරෝනා ප්‍රශ්නේ විසඳ ගන්න මුලින් අවශ්‍යයි. ව්‍යවස්ථාවකුත් අලුතෙන් ගේන්න ඉන්නවා. ඒ සඳහා කමිටුවකුත් පත් කරලා තියෙනවා. එහෙම තීදි දැන් මොකටද අපි පළාත් සභා තියන්නේ කියන අදහස ඉදිරිපත් කරලා තිබුණා. ඡන්ද ක්‍රමය ගැනත් දළ සලහපරු ඇමතුමා පැහැදිලි කරලා තිබුණා. පාර්ලිමේන්තුවට එක ඡන්ද ක්‍රමයක්, පළාත් සභාවලට තව එකක්, පළාත් පාලනයට තවත් ක්‍රමයක්. ලෝක කිසිම රටක මේ විදිහට එක එක මැතිවරණ වෙන වෙනම ඡන්ද ක්‍රම ඇතුලේ පවත්වන්නේ. ඒ හින්දා මිශ්‍ර ක්‍රමයකට කොට්ටාස ක්‍රමයට 75%, එතකොට අනුපාත ක්‍රමයට 30% වෙන විදිහට පොදු ඡන්ද ක්‍රමයක් හදා ගන්න ඕනේ. ඒකට අලුත් ප්‍රස්තාව හදනකොට අලුත් දේවල් එකතු කරන්න පුළුවන් කියලා මෙවැනි අදහස් ඉදිරිපත් කරලා තිබුණා. උදේගම්මන් පිළ ඇමතිවරයා එහෙම එහෙම අදහස් පැක්වීම කරලා තිබුණා. කොහොමනත් අවසාන වශයෙන් පළාත් සභා මැතිවරණය ගැන මේ පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත් වුණු කරුණු සලකා බලලා ජනාධිපතිතුමා පක්ෂනායක රැස්වීමේදී අවසාන වශයෙන් කියලා තියෙනවා මේ වෙලාවේ රටේ තියෙන කොරෝනා ප්‍රශ්නයත් මහා සංගරත්නය දක්වන විරෝධයත් මේ කාරණා සැලකිල්ලට අරගෙන දැන්ම පළාත් සභා ඡන්දය නොපැවැත්විය යුතුයි කියන අදහස ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව ඉතා ඉක්මනින් පළාත් සභා ඡන්දය තියෙන සූදානමක් නැති බවයි පේන්න තියෙන්නේ. සමාජයෙන් එල්ලවන විරෝධය සහ කැබිනට් අමාත්‍යවරුනුත් පක්ෂනායක රැස්වීමේදී දක්වපු ඇතැම් අය දක්වපු විරෝධයත් හේතු කරගෙන.
පළාත් සභා ඡන්දය සම්බන්ධවත් ඒ වගේම 19 වෙනි සංශෝධනය අහෝසි වෙලා 20 වෙනි සංශෝධනය බලාත්මක වීම සම්බන්ධ වගේ කාරණා පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද හින්දු පුවත්පතට සාකච්ඡාවක් ලබා දීලා තිබුණා. මෙහිදීත් ඔය පළාත් සභා ඡන්දය පිළිබඳව යම් අදහස් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොතනද ඉන්නේ මේ සම්බන්ධයෙන් කියන ස්ථාවරය පිළිබඳව යම් තොරතුරු හෙළිදරවුණා. අපි කැමති මේ සම්බන්ධව ශ්‍රී ලාංකීය මාධ්‍ය කොයි වගේ අවධානයකද හිටියේ කියලා මේ ද හින්දු පුවත්පතට හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන්න ඒ අදහස් ප්‍රකාශනයෙන් අනතුරුව.
ඔව්, එතුමා කියලා තිබුණා මේ අවුරුදු 30ක් අපේ රටේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කළත් මේ සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයක් මේ වෙනකන් සිද්ධ කරලා නැහැ කියලා සඳහන් කරලා තිබුණා. එතුමා යෝජනා කරනවා මේ ආයතන වලින් අපේක්ෂා කරන ජනතා සේවය හරියටම හැබෑ ලෙසම ඉටු වෙනවද කියන එක ආණ්ඩුව විශ්ලේෂණය කරන්න ඕනේ. පළාත් සභා වලින් වාර්ෂිකව වෙන් කරන ප්‍රතිපාදන වලින් සංවර්ධන කටයුතු වලට යොදවන්නේ 25%, ඉතිරි 75%ම වෙනත් අවශ්‍යතා වෙනුවෙන් වෙනත් කියන්නේ දැන් වැටුප් ගෙවන්න, දුරකථන විදුලි බිල්, වාහන, එදිනෙදා වියදම් මේවට තමයි 75% යොදවන්නේ සංවර්ධන කටයුතු සඳහා වෙන් කරන ප්‍රතිපාදන වලින් 25%යි වැය කරන්නේ කියලා. ඒත් එක්කම පළාත් සභාවල විශාල සේවක ප්‍රමාණයක් ඉන්නවා, සභිකයින්ගේ ප්‍රමාණය අඩු කරන්න යෝජනා කරනවා. මෙවැනි අදහස් සලකා බලලා ශ්‍රී ලංකාවේ ඩිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමයක් අනුගමනය කරන එක වඩා සුදුසුයි කියන යෝජනාව හිටපු ජනාධිපතිතුමා සිද්ධ කරලා තියෙනවා. 13 වෙනි සංශෝධනය ඉන්දු ලංකා කිවිසුමේ ප්‍රතිඵලයක් වුණු බව, පළාත් සභා පනත ගෙනෙන්නේ 13 වෙනි සංශෝධනයේ ප්‍රතිඵලයක් විදිහට බව, නමුත් මේක අහෝසි කරන එක අපහසු බව, 13 සම්පූර්ණයෙන් අහෝසි කළොත් ඉන්දියාව සමහර විට අමනාප වෙන්න පුළුවන් බව මෙවැනි අදහස් කිහිපයක් පිළිබඳව එතුමාගේ අවධානය යොමු කරලා තිබුණා. ඒත් එක්කම ආණ්ඩුවත් සමග තවදුරටත් කටයුතු කිරීම පිළිබඳවත් අදහස් දක්වලා තිබුණා. තමන්ට සාධාරණ අපේක්ෂක ප්‍රමාණයක් පළාත් සභා ඡන්දයේදී ආණ්ඩුව ලබා දෙන්න අපෝසත් වුණොත් තනිව ගමනක් යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය කරයි කියන අදහසක් එතුමා කියලා තිබුණා. මහමැතිවරණයේදී අපේක්ෂකයින් 30 දෙනෙක් තමන්ට ලබා දෙන්න කියලා ඉල්ලුවා. නමුත් 30ක් දුන්න නම් තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට පාර්ලිමේන්තු ආසන 25ක් දිනා ගැනීමේ අවස්ථාව තිබුණා. නමුත් ආණ්ඩු පක්ෂයෙන් සංවිධානාත්මක විදියට දේශපාලන ප්‍රහාර ඉල්ල වුණා. නමුත් තවදුරටත් පළාත් සභා ඡන්දයේදී සඳහනගත වෙලා තරඟ කරන්න බලාපොරොත්තු වෙනවා. සාධාරණ ආසන ප්‍රමාණයක් අපේක්ෂකයන් ප්‍රමාණයක් තමන්ට ලැබුණොත් කිසි ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුවත් එක්ක එකට ගමනක් යන්න පුළුවන්. නමුත් සාධාරණයක් නොකළොතින් පක්ෂයේ තීරණය තනි ගමනක් යාම වෙන්න පුළුවන් කියන එක එතුමා සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම 19 වෙනි සංශෝධනය අහෝසි කිරීම ගැනත් එතුමා අදහස් දක්වලා තියෙනවා. තමන් මේ පිළිබඳව ප්‍රසාදයෙන් නෙවෙයි ඉන්නේ. 19 තමන් බලයේ හිටියනම් යම් සංශෝධන සිද්ධ කරලා ඒක තවදුරටත් ක්‍රියාත්මක කරන්න තමන් බලාපොරොත්තු වෙනවා කියන කාරණය හිටපු ජනාධිපතිතුමා හින්දු පුවත්පත් සමග කරපු සම්මුඛ සාකච්ඡාවේදී අවධානය යොමු කරලා තිබුණා.
තවත් අපිට අවධානය යොමු කළ හැකි කාරණාවක් තියෙනවා. ඒ තමයි TNA මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී MA සුමන්තිරන් මහතා සිදු කරපු එක්තරා ප්‍රකාශයක්. ඔහුත් යම් පුවත්පතකට මේ සම්බන්ධව අදහස් දක්වලා තිබුණා. ඒ තමයි දැන් මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය ආරම්භ වන්නට නියමිතයිනේ. එතනදී ශ්‍රී ලංකාව සම්බන්ධව වන මානව හිමිකම් සම්බන්ධව වන යෝජනාව පිළිබඳව මානව හිමිකම් කොමිසමේ අවධානයට ලක්විය යුතුයි. ඒ වගේම මේ යෝජනාවලියේ කාල සීමාව අවසන් වන්නට නියමිත බැවින් මේ සම්බන්ධව දෙමළ පක්ෂ එකතු වෙලා යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියන කාරණාව සම්බන්ධයෙන් අපි කැමැති සුමන්තිරන් මහතාගේ මේ අදහස් ප්‍රකාශ කිරීම සහ ඒ පිළිබඳව අනෙකුත් ශ්‍රී ලංකාවේ දේශපාලනික පාර්ශව මොන වගේ අදහසකද ඉන්නේ කියන කාරණාව පිළිබඳව තොරතුරු දැනගන්න.
ඔව්, දැන් මේ ජනවාරි මාසේ අපි ඉන්නේ. මාර්තු මාසේ ජිනීවා මානව හිමිකම් කමිටුව රැස් වෙනවා. ඒ සම්බන්ධයෙන් අල්ප විදිහට අදහස් මතුවෙමින් තියෙන වෙලාවක් මේ වෙලාව ලංකාව ඇතුලේ. අපි දැක්ක මේ සඳහා ක්‍රියාකාරී වෙච්චි දැනට පොලිසිය බහර එහෙම නැත්නම් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා සරත් වීරසේකර ඇමතිවරයාත් පහුගිය කාලේ ජිනීවා මානව හිමිකම් කොමිසමට ගිහිල්ලා ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණා. එතුමත් කිව්වේ අපි මේ 30ක යෝජනාවෙන් ඉවත් වීම වාචිකව ප්‍රකාශ කරත් මේ වතාවේ ඊට අදාළ කරුණු ගොනු කිරීම සහ මූණ දීමට අවශ්‍ය පසුබිම සකස් කර ගන්න ඕනේ. විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ඔවුන් සහයෝගය ලබා දෙන්න සූදානම් කියලා. ඒ ලංකාව පැත්තෙන් වුණ සූදානම් පිළිබඳව එහෙම අදහසුත් තිබුණා. ඒ අතරේ තමයි ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ඒත් එක්කම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතයින් කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදී සාකච්ඡාවක් පවත්වලා තිබුණා. මේ සඳහා සුමන්තිරන් දෙමළ ජාතික සංධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සහභාගී වෙලා තිබුණා. එහිදී මීට කලින් ඔවුන් තීරණය කරලා තිබුණා ලබන මාර්තු මාසයේ ජිනීවාවල පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයේදී ලංකාවට එරෙහිව අලුත් යෝජනාවක් ගෙන එන්න බ්‍රිතාන්‍ය සූදානමින් ඉන්නවා. ඒ පිළිබඳව මේ මාසේ ආයමත් සාකච්ඡා ආරම්භන සූදානම් ජනවාරි මාසේ කියන කාරණය ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හිලිටන්ට දෙමළ ජාතික සංධානයේ පොරොන්දු වෙලා තිබෙනවා. ඒ අනුව කටයුතු කරන්න සූදානම් කියලා. ඒදී ඔවුන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ යුද්ධ කාලයේ සිදු වුණා කියලා කියන යුද අපරාධ, මානව හිමිකම් කඩවීම් මේ වගේ කාරණා සම්බන්ධයෙන් වගවීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට මිදෙන්න බෑ. අගතියටපත් වුණු දෙමළ ජනතාවට යුක්ති හිතුවන ආකාරයේ යෝජනාවක් සම්මත කරගන්න බ්‍රිතාන්‍ය රජය මූලිකත්වය ගන්න ඕනේ කියන අදහස සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කරා. මේ සම්බන්ධයෙන් ඉල්ලීමකුත් මහ කොමසාරිස්වරය හරහා සිද්ධ කරලා තියෙනවා කියන කතාව පෞගිය දිනවල සාකච්ඡාවට ලක් වුණා. ඒ අතරේ තමයි යාපනයේදී මාධ්‍යවේදීන් හමුවේ සුමන්තිරන් මන්ත්‍රීවරයා අලුතෙන් මේ අදහස ඉදිරිපත් කරලා තියෙන්නේ. මාර්තු මාසයේ මේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගන්න අලුත් තීරණය, ඒක අලුත් තීරණයක් වෙන්න ඕනේ. දෙමළ ජාතික සංධානයේ සඳහා සහයෝගය ලබා දෙන්න සූදානම් කියන එක සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අදහස් දැක්වීමදී ඔහු කියලා තියෙනවා දෙමළ දේශපාලන පක්ෂත් එක්කත් මේ පිළිබඳව සාකච්ඡා කළා. සියලු දෙනාගේ සාමූහික ස්ථාවරය බ්‍රිතාන්‍ය හෝ එක්සත් ජනපදය හෝ කිසියම් කණ්ඩායමක් යම් යෝජනාවක් ශ්‍රී ලංකාවේ සිද්ධ වුණාය කියලා කියන මානව හිමිකම් උල්ලංඝනය වීම යුදාපරාධ සම්බන්ධයෙන් නැවත සක්‍රීය යෝජනාවක් ඉදිරිපත් කරන්න ඕන කියන අදහස කරලා තියෙනවා. ඒකට හේතුව තමයි යෝජනාවෙන් ඉවත් වෙන්න ලංකාව තීරණය කරා. ඒක විදේශ කටයුතු අමාත්‍යවරයා මානව හිමිකම් කමිටුවට කිව්වා. මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න තියෙන කාලයත් අවසන් වෙනවා. නමුත් වචනයෙන් කියලා මේකෙන් ඉවත් වුණාට හරියන්නේ ඒ සම්බන්ධයෙන් සාධාරණ ඉෂ්ට විය යුතුයි කියන පදනම මත මේ තීරණය දෙමළ දේශපාලන පක්ෂ ගන්නවා කියන අදහස තමයි සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කරලා තියෙන්නේ.
හොඳයි මනෝජ්, අපි ස්තුතිය පළ කර සිටිනවා මේ අලුත් අවුරුද්දේ 2021 වසරේ හාහාපුරා කියලා අපි ඔබ හමු වුණු පළවෙනි වැඩසටහන සතිය ශ්‍රී ලංකේ පුවත් විමසුමට. මේ සතියේදීත් මේ ගෙවිල ගිය සතියේදී ශ්‍රී ලංකාවේ තත්විති සමීප කරන්න සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් බොහොම ස්තුති ආයිබෝවන්. ලබන සතියේ සඳුදා අපි නැවතත් හමුවෙමු.
බොහොම ස්තුතියි දිල්රුක්ෂි. ආයිබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.